අද නොදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර අවධානයට යොමුණු සිනමාකරුවෙක් පිළිබඳව. ඔහු පිලිපීන ජාතික සිනමාකරුවෙක් වන බ්‍රිලන්තේ මෙන්දොසා. ඔහු විසින් ඔහුගේ සිනමා දිවිය ආරම්භ කරන්නේ තරමක් ප්‍රමාද වී 2005 වසරේ ඔහුට වයස අවුරුදු 45ක් පමණ වන විට තමයි ඔහුගේ පළමු වෘතාන්තමය චිත්‍රපටයෙන් ඔහුව ජාත්‍යන්තරය හඳුනාගන්නේ. 2005 වසරේ සිට මේ දක්වා ඔහු සිනමා නිර්මාණ 16ක් බිහි කරන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම 2009 වසරේදී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන කිනටේ කියන චිත්‍රපටය කෑන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහාත් සම්මාන හිමි කරගන්නවා. මේ ආකාරයෙන් ඔහු විසින් නිර්මාණය කර ඇති, අධ්‍යක්ෂණය කර ඇති සිනමා නිර්මාණ බොහොමයක් ජාත්‍යන්තර අවධානයට යොමු වී තිබෙනවා. මේ නිසා අද දින අපි සූදානම් වන්නේ බ්‍රිලන්තේ මෙන්දොසා කියන මේ පිලිපින ජාතික සිනමාකරුවා පිළිබඳව කතා බහ කරන්න. සුපරදු පරිදි අද දිනෙදිත් නොදුරු සිනමාවට අපි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ආයුබෝවන් භූපති.
ආයුබෝවන් සංජය.
භූපති, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති බ්‍රිලන්තේ මෙන්දොසා කියන සිනමාකරුවා ආසියානු කලාපය තුළ, ඒ වගේම ජාත්‍යන්තරය තුළ වැදගත්, ඒ වගේම අවධානයට යොමු වූ සිනමාකරුවෙකු බවට පත් වී තිබෙන්නේ ඇයි?
ඔව් සංජය, ඔහුව ආකාර දෙකකින් මම දකින්නවා වැදගත් සිනමාකරුවෙක් කියලා. අපි සාමාන්‍යයෙන්ම කතා කරන අන්තර්ගතය සහ ආකෘතිය පැත්තෙන් සැලකුවොත්, එකක් සංජය අන්තර්ගතය පැත්තෙන් ඔහු මම හිතන්නේ නැවත වරක් කලාපීය විශේෂත්වය කියන එක සිනමාවට ගේනවා. දැන් අපිට මතකයි සංජය, උදාහරණයක් විදිහට ලතින් ඇමරිකාවේ අපි දන්නවා තර්ඩ් සිනමා කියලා මූවමෙන්ට් එකක් එමාව 1960 ගණන්වල. ඒ මූවමෙන්ට් එකත් එක්ක ආපු විශේෂතා ඇතුලේ අපි දැක්කා ගොඩක් එකක් සිද්ධිවාචිකව තියෙන සිද්ධි මූලික කරගෙන හුදු සිද්ධිකාවාචිකත්වේ නැතුව ඒ හරහා ගිහිල්ලා ඒ රටේ ප්‍රතිවිරෝධතා, ඒ රටේ තියෙන ජන ජීවිතය වගේ ඒ රටේ ප්‍රතියට අදාළ යම් ආමන්ත්‍රණයක්, එහි තියෙන අතුරු වියමන්, අතුරු කොටස් ඇතුළුව යම් ආමන්ත්‍රණයක් කරන්න පුළුවන් සිනමාවක් බිහි කරගත්තා. මම හිතන්නේ ආසියානු සිනමාව පැත්තෙන් ගත්තම සමකාලීනව මේ මිලෙනියම් එකෙන් පස්සේ මේ නව ශතවර්ෂයේ සිනමාව මේ අපි දැන් ගෙවපු දශක දෙකකට ආසන්න කාලයේ සැලකුවම මට හිතෙනවා සංජය, ඒ කියන්නේ මේ ආසියානු සිනමාවේ අනුකම මම කැමති සිනමාකරුවෝ ඉඳලා තියෙනවා ඇත්තටම අඩුයි. එක පැත්තකින් ඔහු ඔවුන් විශාල අර අධ්‍යාත්මික සහ යම්කිසි ආකාරයක අපි කියනවා අර සාරාත්මක සිනමාවක් කරා යොමු වෙමින් හිටියා. විශේෂයෙන් ওই තායිලන්තේ, මලේසියාව ආදි රටවලින් ආපු සිනමාව. අනිත් පැත්තෙන් අපි දැක්කා චීනය විසින් චීනයේ වෙච්ච මර්ධිත පාලනය යටතේ චීනයේ සිනමාව යටපත් වුණා පස්වෙනි පරම්පරාවේ සිනමාවෙන් පස්සේ. නමුත් දැන් ඔවුන්ගේ සිනමාකරුවන් වෙනවා ජියා ශංකේ, ජියාවෝ ජිනන් වගේ සිනමාකරුවෝ. මේ කලාපෙදි මම හිතනවා ඉතාමත්ම වැදගත් දේශපාලනික සිනමාකරුවා අපිට හම්බ වෙන්නේ පිලිපීනයේ මේ බ්‍රිලන්ත මෙන්දොසා කියන සිනමාකරුවා කියලා. ඒ වගේම අනිත් කාරණේ මං කියවනේ කාරණා දෙකක් තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි ඔහුගේ තියෙන ආකෘතිය ගත්තම සිනමාවේ අපි කියනවා නැරේෂන් එක සහ ඔහුගේ තියෙන සෞන්දර්යාත්මක නැත්නම් ඉස්තටික්ස් ප්‍රසන්ටේෂන් එක සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම ගත්තම ඒක ඉතාමත්ම බැලූ බැලමට ඉතාමත්ම මිනිමලිස්ටික් තමයි අවම සෞන්දර්ය රීති යටතේ තමයි ඔහු කරන්නේ. නමුත් ඔහුට ආවේනික ඉතාමත්ම නිර්මාණශීලී ව්‍යාකරණයක් හදාගෙන තියෙනවා යම් තරමකට ඩොකියුමෙන්ටරි, ඒ කියන්නේ වාර්තා සිනමාවට වගේ ආසන්න තරමට එන්න අපිට කිදක එක නව රියලිස්ටික්, නව යථාර්ථවාදී කිපින සිනමාවක් කියලා.
විශේෂයෙන් භූපති, මේ ඔබ මෙහිදී කියපු කාරණයක් මා නැවතත් මතු කරන්න කැමතියි. මේ පිළිබඳව තවදුරටත් ඔබ සමගින් කතා බහ කරන්න කැමතියි. ඔබ මෙහිදී සඳහන් කළා ඔහු මේ වාර්තාමය චිත්‍රපටවලට සමාන ස්වරූපයක් ගන්නවා කියලා. ඔහුගේ චිත්‍රපට විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කරන කාරණයක් තමයි දැන් මේ ඔහු මේ රියල් ලයිෆ් ස්ටෝරිස්, අපිට සාමාන්‍ය ජීවිතයේදී මුහුණ දෙන කරුණු කාරණා තමයි ඔහු මේ සිනමාවට නගා තිබෙන්නේ. නැත්තම් මේ අපි නොදන්න මේ සීනි බෝල ලෝකයක් නෙවෙයි ඔහු සිනමාවට අරගෙන එන්නේ. මේ කාරණේදී ඔහු ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මේ චිත්‍රපට කරුවෙක් විදියට මේ සාමාන්‍ය ජීවිතයේ අපිට හමුවන කරුණු කාරණා ඉදිරිපත් කිරීමේදී වෘතාන්තමය චිත්‍රපටි වලින් මේ කාරණේ ඉදිරිපත් කරන එක ප්‍රේක්ෂකයන්ට සමීප වීමට වඩා උචිත ක්‍රමවේදයක් කියලා. මේ කාරණය ඔබ කොහොමද ඔහුගේ චිත්‍රපට තුළ දකින්නේ?
ඔව් සංජය, ඉතාම හරි, මම කියන්නේ නිවැරදි ප්‍රකාශයක් මට හිතෙන්නේ. මොකද මම හිතන්නේ සිනමාවේ సౌందර්ය කියන එක නැවත වරක් පුපුරා ගියපු ස්වරූපයක් තමයි අපි 2000 දශකයෙන් පස්සේ දැක්කේ. එක පැත්තකින් නැවත වරක් ආන්ද්‍රේ තර්කෝස්කිගේ ආభాෂය ඇතිව බිහි වෙන නව සිනමාවක් අපිට ලෝක පුරා දකින්න ලැබුණා. ඉතාමත්ම සියුම් රූප රාමු, බොහෝ වෙලාවක් ඇදිලා යන, බොහෝ කාලයක් ගතවන, කාලය හා බැඳිච්ච සිනමාවක් අපිට පෙරෙන්නට තිබුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම තර්මක ප්‍රචණ්ඩකාරී ඇමරිකානු සිනමාවට සමාන තියෙන සිනමාවක් අපිට ලෝකය පුරා දකින්නට ලැබුණා. නමුත් මූලිකව ගත්තම රිලැන්ට බෙන්දුසාගේ සිනමාව අපි දකින්නේ ඒ කියන්නේ නැවත වරක් ආරේකින් අර අපි කියන්නේ සහකම්පනයක් ලබනවා කියලා. ඒ කියන්නේ මේ අපිට ඇත්ත ජීවිතේ මේ හුස්ම ගන්නවා. දැන් උදාහරණයක් විදියට අපි දන්නවා ටෙරන්ස් මලික්ගේ ට්‍රී ඔෆ් ලයිෆ් කියන චිත්‍රපටිය 2011 වසරේ ආපු චිත්‍රපටියත් එක්ක නැවත වරක් විශාල උනන්දුවක් ආවා මේ හෑන්ඩ් හෙල් මූවමන්ට්ස් එක්ක, හස්තගත කැමරාවත් එක්ක නරමන්නාව නිෂ්ක්‍රීය තැනක තියලා සිනමා කෘතියක් බලන්නට සලස්වනට වඩා සහකම්පනයක් ලබා දෙන හෑන්ඩ් හෙල් මූවමන්ට්ස් එක. ඒ වගේම මොම අපි කියනවා ඒකෙන් තමයි ඩොකියුමෙන්ටරි නරේෂන් එක එන්නේ. ඇත්තටම ඒ වෙලේ අත්විඳින විදිහේ අත්දැකීමක් සංජානනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න. මම හිතනවා මේ ආකෘතියට තමයි සංජය මේ බ්‍රිලියන්ට් මෙන්දුසාගේ සිනමාවේ ওই තියෙන වාර්තා ගුණ එකතු වෙන නිසා. අනිත් පැත්තෙන් ඔහු ගොඩක් කලකට වැඩ කරන්නේ නන් ඇක්ටර්ස්ලත් එක්ක, වෘත්තීය නළුවන් සමග නෙමෙයි, වෘත්තීය නොවන සාමාන්‍ය මිනිසුන් ඔහුගේ ගොඩක් චිත්‍රපටිවල ඉන්නේ. විශේෂයෙන් ලෝලා කියන ග්‍රෑන්ඩ් මදර් කියන චිත්‍රපටියේ, ෆොස්ටර් චයිල් වගේ චිත්‍රපටියක් ගත්තත් මේ ගොඩකම ඉන්නේ ඉතාම සාමාන්‍ය ගැහැණු මිනිස්සු. නමුත් මෙහිදී ඔහුගේ ඉතාම ශූර අධ්‍යක්ෂණ කාර්යයත් එක්ක තමයි මට හිතෙන්නේ, නැත්තම් අපි හිතන්නේ يعني බොහොම අඩු ආලෝක මට්ටම් කෘත්‍රිම ආලෝක ඉතාම අවම විදියට පාවිච්චි කරපු මයික කිව්වේ මුලින්ම මේකේ සෞන්දර්ය බොහොම මිනිමලිස්ටික් කියලා. ඉතින් මම හිතනවා ඔහුගේ සිනමාව නව ආකාරයක විකල්ප සිනමා නිෂ්පාදන ක්‍රමවේදයකුත් මේ හරහා ගොඩනංවනවා කියලා. ඉතින් ඔබ කියපු කතාව හරි සංජය. හුව ඉතාමත්ම වාර්තා සිනමාවට ආසන්න ආඛ්‍යානයක ඉන්න සිනමාකරුවෙක්.
භූපති, මේ දැන් විශේෂයෙන්ම ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ කරන්නේ ඉතාමත් ප්‍රමාද වී. ඔහුට වයස අවුරුදු 45ක් පමණ වූ කාලයකදී 2005 වසරේ තමයි ඔහුගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න. ඉන්න අනතුරු ඔහු ඉතාමත් වේගෙන් චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරමින් සම්මානයට සහ කතාබහට ලක්ුණු සිනමාකරුවෙක් බවට පත් වෙනවා. දැන් අපි මේ ලෝකයේ සමහරක් වෙලාවට මේ කලාත්මක සිනමා නිර්මාණ බිහි කරන සිනමාකරුවන් ගත්තාම ඔවුන් ඉතාමත් සෙමෙන් තමයි මේ තමන්ගේ නිර්මාණ එළි දක්වන්නේ. නමුත් අපි මොහුගේ රිද්මේ යම්කිසි ආකාරයක වේගවත් බවක් අපි දකිනවා 2005 වසරෙන් පස්සේ. මේ කාරණේ සිනමා විචාරකයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද? මේ කාරණේ ඔහුගේ නිර්මාණාත්මක ගුණයට හෝ මේ නිර්මාණ
නියත ප්‍රකාශයක් විදිහට කරන්න බෑ. ඒක තමයි එකම ක්‍රමේ සිනමාව හදාරන්න හෝ නිෂ්පාදනය කරන්න තියෙන කියලා. අපි එකපාරට මතක් වෙන්නේ ඔයාවක කිව්වම පෝලන්ත ජාතික ක්‍රිස්ටොෆ් කිස්ලොස්කි. ඔහුත් මම හිතන්නේ අවුරුදු 40 පැනලා තම සිනමාවට යොමු වෙන්නේ. ඔහුත් වේගෙන් ඉතාම වේගෙන් චිත්‍රපටි මම හිතන්නේ 11ක් 12ක් නිෂ්පාදනය කරපු සිනමාකරුවෙක්. ඉතින් බ්‍රිලියන්ට් මෙන්දුසත් ඉතාම ආසන්නයි. මම හිතන්නේ ඔහුගේ කෘතිවල මුල ඉඳන්ම තියෙන සමාජ සහ දේශපාලනික පරිණත භාවයට මේක බලපානවා සංජය. ඔහුගේ මුල් කාලීන කෘතිවල ඉඳන්ම සැලකුවම විශාල පරිණත භාවයක් තියෙන. ඒ වගේම ඔහු ගාව විශාල තේමා ප්‍රමාණයක් පිලිපිනේ පිළිබඳව කියන්න කතා ගොන්න. ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් සැලකුවම ඔහුගේ මේ පරිණත භාවය වයසත් එක්ක පරිණත භාවයේ ඍජු සම්බන්ධයක් තියෙනයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේක හරි පුදුමයි සංජය. මොකද සාමාන්යයෙන් අපි ලංකාවේ තත්ත්වය සැලකුවොත් දැන් බ්‍රිලියන්ට් මෙන්දෝසා වෘත්තියෙන් වැඩ කරන්නේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ. ඔහු වෙළඳ ප්‍රචාරණ නිෂ්පාදන සහ ඒවත් එක්ක ඉන්න කෙනෙක්. ලංකාවේ අපි මේ තත්ත්වය ගත්තම ගොඩක් අය සිනමාව කරලා ඉවරලා වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයට යනවා. දැන් නම් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හිටපයි සිනමාවට එනවා. නමුත් අපි දකින්නේ ලංකාවේ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කියන එක ඉතාමත්ම වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය ඉතාම හොඳ මට්ටමක තියෙන හොඳ නිෂ්පාදන වෙනවා. නමුත් ඔවුන් සිනමාවට ආපුවම ඉතාමත්ම ලඳබොළඳ සහ ඉතාමත්ම දුර්වල සමාජ දේශපාලනයක් සහිත තත්ත්වයක් තමයි බිහි වෙන්නේ. සහ සාමාන්‍යයෙන් මම නම් අර විහිළුවට කියන්නේ ඔක අර බෞද්ධ උපමා කතාවක් තමයි කියන්න තියෙන්නේ කියලා. ඔය සිනමාවේ කලාකාරයෝ වෙළඳැන්වීම් ක්ෂේත්‍රයට ගියාම ගියපු අඩි විතරයි තින්නේ, ආපු අඩි නැහැ කියලා. ඒ කියන්නේ ගියාට පස්සේ ආයි ගන්න බෑ උන්ගේ සාරය. ඒ කියන්නේ කලාත්මක සාරය කියන එක උන් විනාශ කරගන්නවා. මේක මම ඒ කියන්නේ පෞද්ගලිකව මේ ආසියානු කලාපේම දැකපු ගැටලුවක්. මම ඇත්තටම කැමැත්තෙන් ඉන්න උන් පිළිබඳව තරමක හොයන්න. මොකද මේ උන් මේක බේරගත්තේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ වෙළඳැන්වීම් ක්ෂේත්‍රය වගේ අවදානම් සහගත මිනිහෙක්ව විනාශ වෙන්න පුළුවන් නරකම තැනක ඉඳගෙන මේ තරම් දේශපාලනික සහ මේ තරම් නව කලාත්මක භාවනාවක් ඇති සිනමාවක් ඔහු බිහි කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන් සංජය ඔහුගේ තේමාවන් වෙන කැමරීම සමාජයේ ඉතාමත්ම ආන්තිකකරණය වූ සමාජ කොටස්. උදාහරණ කිදෙර කිනන්ට ඒ වගේ චිත්‍රපටියක ගණිකාව කියන කෙනාව සාම්ප්‍රදායික අර දුක්ඛිත එහෙම නැත්නම් සාම්ප්‍රදායිකව දකින්න අර මේ ඔවුනුත් රැකියාවක් කරන්නේ අපි පිළිගත යුතුයි වගේ කියන තත්ත්වයකට එහා ගිහිල්ලා බොහොම ඉෆෙක්ටිව් ආකාරයකට චිත්‍රපටිය විසින් ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ඔහුගේ බොහොමයක් චිත්‍රපටිවල පහළ ලුම්පන් පන්තිය හෝ පහළ පන්තිය තමයි තේමාව විදිහට ඔහු තෝරගන්නේ හැම වෙලේම. දැන් උදාහරණයක් විදිහට ඔහුගේ චිත්‍රපටි බලපුවම මට ලංකාවේ නම් දෙමට ගොඩට යද්දි, බොරැල්ලට යද්දි, මරදහනට යද්දි ඔහුගේ සිනමාව මතක් වෙනවා. ඔහු මේ ඔහුගේ රූපරාම මතක් වෙනවා. විශේෂයෙන් ඔහුගේ ෆොස්ට චයිල් වගේ චිත්‍රපටියක් එමත් ඇත්තන් සර්විස් වගේ චිත්‍රපටියක් මතක් වෙනවා. මොකද ඒකේ තියෙනවා අර මාක්ස් වගේ ආසියාතික ප්‍රාග්ධනයට දක්වන සම්බන්ධය, ආසියාතිකයන් ප්‍රාග්ධනයට දක්වන සම්බන්ධයේ අපිට මේකෙන් ඇති වෙන අතිරික්තය, අතිරික්ත සමාජය, එහෙම නැත්නම් මේ ආන්තික කර්මය වූ සමාජය කොහොමද අපි සමාරූපීව, ඒ කියන්නේ මේ අර ඔයා කිව්වා වගේ මේක ඩොකියුමෙන්ටරිකම්ම නොවි ඉතාම නිර්මාණශීලී කතාඛ්‍යානයක් යටතේ, නමුත් හැකිතාක් අපි කියන අර සහසම්බන්ධයක් දක්වන මුහුණුවරකින් සිනමාව ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඔහුගේ ආඛ්‍යානය ඉතාමත්ම ඒ අතින් ගත්තම අන්තර්ගතයත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා. එක පැත්තකින් ඔහුගේ ෂූටින් ස්ටයිල් එක. මම හිතන්නේ ඔහු විශේෂයෙන් ඔහු නගර මැද්දේ ඉතාමත්ම හිතාගන්න බැරි විදිහට හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ හොලිවුඩ් ෆිල්ම් එකක හැඩ රටාව නැති වුණාට සිනමාව මේ විදිහට ෂූට් කරන්නේ කොහොමද කියලා හිතන මට්ටමට අපිට ප්‍රශ්න එකක් නෑ. මම හිතනවා ඔහු පරක්කු වෙලා පටන් ගත්ත එකෙන් එක පැත්තකින් ඔහුට නිෂ්පාදන කළමනාකරණය පිළිබඳව යම් හොඳ අදහසක් ඇති. අනිත් පැත්තෙන් මම හිතනවා ඔහු තේමාවන් වල දක්වන මේ පරිණත තම සරල ඉදිරිපත් කිරීමට මේ ඔහුගේ චිත්‍රපටි බලපුවම ඔළුව කැක්කුම හැදෙන්නේ නැහැ. අපිට බාර ගන්න පුළුවන් මට්ටමේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් මට්ටමේ සිනමාව බිහි කරලා තියෙනවා. මම හිතන්නේ ඒකට ඔබ කියපු සාධකය තරමක බලපෑම් කරන්නේ නැති කියලා.
භූපති අවසන් වශයෙන් මා තවත් එක් කාරණයක් දැනගන්න කැමතියි. දැන් පිලිපීනය කියන රට ගත්තහම දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් ඔවුන් මුහුණ දෙන අභියෝග ගත්තහම තරමක මතභේදාත්මක දේශපාලනික සහ සමාජීය වටපිටාවක් තියෙන රටක් ආසියානු කලාපය තුළ. විශේෂයෙන්ම දැන් සිනමාකරුවෙක් විදියට තමන්ගේ සිනමා නිර්මාණ කොන්ද පනතියන් ඉදිරිපත් කරන විට විශේෂයෙන්ම මේ පිලිපීනය තුළ තියෙන දේශපාලන වටපිටාව තුළ මෙය මේ නිවැරදි ආකාරයෙන් කරන එක, පිලිපීනයේ තියෙන ඇත්ත තත්ත්වය සිනමා නිර්මාණ තුළින් ඉදිරිපත් කරන එක අභියෝගාත්මක කාරණයක්. මේ කාරණයට ඔබ හිතන විදියට ඔහුගේ සිනමා නිර්මාණ බැලුවහම ඔහු මුහුණ දීලා තියෙන්නේ කොහොමද?
ඔව් මම හිතන්නේ තරමක ඔහු ජාත්‍යන්තරව හදාගත්ත අපේ සිනමාකරුවෝ වගේම ජාත්‍යන්තරව හදාගත්ත ඔහුගේ ප්‍රතිරූපය කියන එක මම හිතන්නේ ඉතාම වැදගත්. මම හිතන්නේ මුල් කාලේ ඉඳන්ම ඔහු ජාත්‍යන්තර චිත්‍රපටවල පිළිගත්තා. ඒක කූට ප්‍රාප්තියකට පත් වුණා. කිනටේ චිත්‍රපටියට කාන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකරයාට හිමි සම්මානය හම්බ වීමෙන් පස්සේ ඒ වගේම අදවන විට ඔහු ගොඩක් වැඩ කරන්නේ පාරජාතික සිනමා සමාගම් එක. ඉතින් මම දන්න තරමින් ඔහු එක චිත්‍රපටියක් හෝ දෙකක් පිලිපීනයේ තහනම වාරණයට ලක් වුණා. නමුත් මම හිතනවා ඔහු විශේෂයෙන් ඔබ කිව්වා දේශපාලනික කාරණේදී, ඒ කියන්නේ පිලිපීනය කියන්නේ ඉතාමත්ම බරපතල දේශපාලන අර්බුද තියෙන රටක්. අපි ගත්තොත් ලංකාව වගේම බරපතල විදිහට සේවා ආර්ථිකය මූලික කරගෙන ඒ වගේම පිලිපීනයේ තිබ්බ සාම්ප්‍රදායික නිෂ්පාදන ආර්ථික සම්බන්ධකම් සම්පූර්ණයෙන් වෙනස් වෙමින් යන, මම දැන් සර්විස් වගේ ෆිල්ම් එකක ඒක හොඳට පෙන්නනවා. සිනමා ක්ෂේත්‍රයේ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියන එක සර්විස් චිත්‍රපටිය පෙන්නනවා. පරණ සිනමා ශාලාවක් දැන් මොකද වෙලා තියෙන්නේ කියලා මම හිතන්නේ මේ කාරණා ගත්තම සංජය එක පැත්තකින් ඔහු ඉතාම සූක්ෂමයි ඍජු දේශපාලන සිදුවීම් හෝ ඍජු දේශපාලන චරිත ඉලක්ක කරගෙත්ත කියන ජනප්‍රිය ආකාරයේ දේශපාලන තේමා තෝරගන්නවට වඩා සමාජයේ සංවිධානය වන විට තියෙන ප්‍රතිවිරෝධතා ඉස්මතු කිරීම මතින් කරන දේශපාලනයක් තමයි ඔහුගේ සිනමාවේ තියෙන්නේ. මම හිතනවා ඒකෙන් ඔහු යම් තරමකට ඔහු හදාගත් අනන්‍යතාවය හරහා එක පැත්තකින් අර ඍජුව ගැටෙන්නේ නැති උගුරු වරක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තම මම හිතන්නේ පැහැදිලිවම ඔහු පාරජාතික නිෂ්පාදන තලයේ රඳවා ගන්න ලංකාවේ සිනමාකරුවෝ වගේ මං හිතන්නේ ප්‍රසන්න විසානගේ අශෝක හඳගම යුක්ති ජයසුන්දර වගේ මේ පරම්පරාවට සම්බන්ධකම් කියන සිනමාකරුවෙක් විදිහට ඔහු එකෙන් බේරලා දෙනවා. හැබැයි මම එක අවදානමක් දකිනවා ඔහුගේ කැප්ටිව් කියන චිත්‍රපටිය මම බැලුවා කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී. මම හිතනවා ඒ චිත්‍රපටිය බරපතල විදිහට ප්‍රශ්නකාරී කියලා. ඒකේ තියෙන ගැටලුව තමයි ප්‍රංශයේ අවශ්‍යයි මේ කලාපීය අනන්‍යතාව තියෙන සිනමා කර්මාන්තයක් බිහි කරන්න ඔවුන්ගේ චිත්‍රපටි විලඳපල පවත්වාගෙන යන්න. මොකද ඔවුන්ගේ චිත්‍රපටි විලඳපල තියෙන්නේ ඔවුන්ගේ රට ඇතුළේම නෙවෙයි සම්භාව්‍ය සිනමාව කියන එක මේ ගෝලීය මට්ටමේ තියෙන ප්‍රඥාන සම්බන්ධකම් එක්ක. ඉතින් මේක අපි දැක්ක දිගටම අබ්බාස් කියොරස්තාමි වෙන්න පුළුවන්, එමන් නැතන් ඉන්දියානු සිනමාකරුවන් වෙන්න පුළුවන්, චීන සිනමාකරුවන් වෙන්න පුළුවන්, ඩේවිඩ් ලින්ච් වගේ ඩේවිඩ් ලින්ච්ගේ අවසාන කාලේ චිත්‍රපටි වෙන්න පුළුවන් ඇමරිකාවේ. මොකද ඕනම රටක විකල්ප සිනමාකරුවන්ට ඔවුන් ප්‍රඥානේ දීලා යම්කිසි ආකාරයකට ප්‍රංශ සංස්කෘතිය සහ ප්‍රංශ දේශපාලන සම්බන්ධකම් වලට සම්බන්ධ කර ගැනීමේ සංස්කෘතික දේශපාලනයක් තිබ්බා. මේකම සිද්ධ වුණා මේ කැප්ටිව් චිත්‍රපටිය හරහා බ්‍රලන්ත මෙන්දෝසාට. මම හිතන එක ඔහුගේ ඉතාම දුර්වල චිත්‍රපටියක් කියලා. හුදු මේ ප්‍රංශයේ සල්ලි දාපු හින්දා නෙවෙයි, ඔබ බැලුවොත් තේරෙයි කිසිම ඔහුගේ අනන්‍ය ලක්ෂණයක් ඔහු එතුවක් ආමන්ත්‍රණය කරපු සංස්කෘතික දේශපාලනයක් ඒ තුළ දකින්න නැහැ. නමුත් ඔහු ඊට පස්සේ නැවත වරක් මම හිතන්නේ හරි පාරට ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ දේශපාලනික නිවැරදි මාවතට මම හිතනවා ඔහු අබ්බාස් කියොරස්තාමි වගේම මේ ගෝලීය ප්‍රාග්ධනය හමුවේ යම් සටනක් දීලා ඔහුගේ සිනමාවේ තියෙන ප්‍රකාශන ගුණය පවත්වාගන්න පුළුවන් වුණොත් ඔවුන්ගේ රටේම බිහිවෙච්ච ලූනා බ්‍රෝකෝ වගේ සිනමා ඉතිහාසයට යන්න පුළුවන් බරක් තියෙන චිත්‍රපටි කරන්න පුළුවන් නිර්මාණකරුවෙක් කියලා මම විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි භූපති. ඔබට පුළුවන් මෙවර නොදුටු සිනමාවේ විශේෂාංගය සමගත් පසුගිය නොදුටු සිනමාවේ විශේෂාංග සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. අපගේ වෙබ් අඩවිය තුළ මාසික විශේෂාංග සඳහා වෙන් වූ වෙනම අංශයක් ඇති බවත් ඔබට මතක් කර දෙන්නට කැමැති. එළබෙන මාසෙදිත් හමු වෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.